වාචිකපිළිතුර අපේක්ෂා කරන ප්‍රසාද් ඉක්මන්න පෙරම් මැතිතුමා ඇබ්සන්ට්. ඉම්රාන් මහරූෆ් මැතිතුමා ඇබ්සන්ට්. ඩී වීරසිංහ මැතිතුමා
කනාගතනායකතුමා
දසාසන සාගමික කටයුතු
කලිල්ලා
සිටින මදුර විතානගේ මැතිතුමා
ආනාගතනායකතුමා
ආයෝජන ප්‍රවදන මැතිතුමා
ගරු කතානායකතුමනි, මේ ප්‍රශ්නයට දීර්ඝ පිළිතුරු කීපයක් තියෙනවා. ඔබතුමාට
සභාගත කරා නම් හොඳයි.
මේ පිළිතුරු සභාගත කර මේක සභාගත
කරනවා. අතුරු ප්‍රශ්නයක් තියෙනවද?
ඔව් කතානායකතුමනි, ගරු කතානායකතුමනි, මම අහන්න කැමති 2015-2020 කාල සීමාව තුළ විධිමත් ව්‍යාපෘති සැලැස්මක් හා විධිමත් ගෙයිම් සැලැස්මක් නැතුව ව්‍යාපෘති යටිතල පහසුම වෙනුවෙන් ගෙයිම් කළේ ඇයි කියන එක මොකද විශේෂයෙන් මම මේක අහන්නේ. මිල්ලෙනිය, බිංගිරිය, හම්බන්තොට, එරාවුර් කියන ආයෝජන කලාපවල 2015-2019 ඒ වර්ෂ ඒ කාලය තුලදී ඉතාමත්ම විධිමත් නොවන ආකාරයට ඒ වගේම සැලැස්මක් නොමැතිව ගේම් කළ තියෙනවා. ඒ සම්බන්ධයෙන් මම දැනගන්න කැමති අමතුමාගෙන් ගේම් කළේ ඇයි කියලා.
ගරු කතානායකතුමනි, මේ කලාප දෙක කඩිනම් යෝජනා හැටියට එවකට රජය ක්‍රියාත්මක කරපු යෝජනා දෙකක්. එනිසා මූලිකව වසරේ මුල සැලැස්මට ඇතුළත් වෙලා නොතිබුණත් එවකට ආයෝජන ප්‍රවර්ධන අමාත්‍යතුමාගේ සහ රජයේ තීන්දුවක් අනුව කඩිනමින් මේ කලාප සකස් කිරීම කෙරිලා තියෙනවා. ඒ කෙසේ වෙතත් ඒ සකස් කිරීමෙන් පාඩුවක් වෙලා තියෙනවා කියලා මම විශ්වාස කරන්නේ නැහැ. මොකද මේ වෙනකොටත් ඒ කලාප දෙක මිල්ලෙනිය මුදල් වියදම් කරපු කොටස අපි රඳවාගෙන ඉතුරු කොටස නැවත බාර දෙන්න කටයුතු කරලා තියෙනවා. ඒ වගේම අනිත් කලාපයේ කටයුතු ඒ ආකාරයෙන්ම පවත්වාගෙන යනවා. සවිස්තරාත්මකව පිළිතුරක් ඒකට දෙන්නත් බැහැ. ඒක තමයි පිළිතුර කතානායකතුමනි. ඒක කඩිනම් ව්‍යාපෘති දෙකක්.
අතුරු ප්‍රශ්නයක් අහන්න තියෙනවා. විශේෂයෙන්ම ඇමතුමාකට මම දැන් මේ අවධානය යොමු කරන්න කැමතියි 2021 නොවැම්බර් 11 වෙනි දින ආයෝජන මණ්ඩලය ගෙනාව කෝප් කමිටුවට. ඒ කෝප් කමිටුවේදී මේ ඔඩිටර් ජෙනරල්ගේ වාර්තාව අනුව ඉතා පැහැදිලිව ඒ සම්බන්ධයෙන් පුළුල් විගණනයක් කළා තියෙනවා. ඉතින් මම ඇමතුමාට දැනගන්න කැමති මේ විගණන වාර්තාව අනුව මේ වෙනුවට යම්කිසි ක්‍රියාමාර්ගයේ සම්බන්ධයෙන් මැදිහත් වෙච්ච නිලධාරීන්ව අරගෙන තියෙනවද? ඒ වගේම තමයි 2014-2016 කාලය තුළදී සංයුක්ත සැලැස්ම අනුව වැඩ කරලා නැහැ. විශේෂයෙන්ම කලාපයේ අනිත් රටවල් එක බලනකොට ඉතාමත්ම දුර්වල කාර්ය සාධනයක් තමයි ඇමතුමා තියෙන්නේ. ඒ වගේම තමයි ගත්තොත් එහෙම 2015-2020 කාලය තුළදී 125% ඉලක්කයකට ආයෝජන මණ්ඩලය ඇවිල්ලා නැහැ. විශේෂයෙන්ම මේ ඔඩිටර් ජෙනරල්ගේ වාර්තාව අනුව ආයෝජන මණ්ඩලය සුදු අලියෙක් එහෙම නැත්නම් මහජන මුදලින් නඩත්තු කරන නිකන් රාජ්‍ය ආයතනයක් විතරක් බවට පත් වෙලා තියෙනවා. මොකද මම නෙමෙයි කියන්නේ, ඔඩිටර් ජෙනරල්ගේ වාර්තාව අනුව ඉතාමත්ම දුර්වල කාර්ය සාධනයක් තමයි 2015-2020 තියෙන්නේ. එවනම් ඒකට හිටපු සභාපතිවරයා ප්‍රධාන අධ්‍යක්ෂ මණ්ඩලය ඉතාමත්ම දුර්වල මැදිහත් වීමක් වෙලා තියෙන. ඒ සම්බන්ධයෙන් මේ විගණන වාර්තාව අනුව ඔබතුමාලා යම්කිසි ආයතනික මට්ටමින් විමර්ශනයක් කළා තියෙනවද? ඒ වගේ සම්බන්ධයෙන් ඒ දුර්වල නිලධාරීන් තාමත් ඒ චෝදනාවට ලක් වෙච්ච දුර්වල නිලධාරීන් තාම සේවයේ යෙදෙනවද? ඒ අයට විරුද්ධව යම්කිසි ක්‍රියාමාර්ග ආරම්භ තියෙනවද කියලා දැනගන්න කැමතියි.
ගරු කතානායකතුමනි, මේ සභාගත කරපු පිළිතුරේ ඒ නිලධාරීන්ට වෙන්වෙන්ම ගත ක්‍රියාමාර්ග ඇතුළත් වෙනවා. ඒ නිසා ඒකේ පිළිතුර තියෙනවා. එතුමා කියන කාරණේ හරි 125ක තමයි ප්‍රගතිය ඒ කාල සීමාව තුළ ලබාගෙන තියෙන්නේ. ඒකට අපිට දැන් කළ හැකි දෙයක් නැහැ. නමුත් දැන් අපි ඒ වෙනුවෙන් ඒ නව නීති සංශෝධනය කරලා අනුමැතියන් ලබා දීමේ ක්‍රමවේදයන් ඉක්මන් කරලා IFC එක ස්ථාපිත කරලා ඒ කටයුතු වෙනස් කළ තියෙනවා. පසුගිය වසරේ ගත්තොත් ගරු මන්තුමා 20-23 මේ සියලුම ප්‍රශ්න මැද්දේ මිලියන 2.3ක ගිවිසුම් අත්සන් කරන්න හැකියාව ලැබිලා තියෙනවා. ඒ කෙසේ වෙතත් මේ කාල සීමාවට නැත්නම් විගණනාධිපති ඒ ඔඩිටර් රිපෝර්ට් එකට අදාළව ඒ නිලධාරීන්ට ගත ක්‍රියාමාර්ග මේ සභාගත කරන පිළිතුරේ
තියෙනවා.
ඉන්නනේ පිටිපස්ස අයන්න එක ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිෂන් සභාව සතු මොනරාගල දිස්ත්‍රික්කයේ පවතින ඉඩම් ප්‍රමාණය අක්කර 6439 පමණ වේ. පොදු ව්‍යාපාර කාර්ය සභාවේ නිර්දේශය යටතේ ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිෂන් සභාව සතුව පැවති යුතු ඉඩම් ප්‍රමාණය හඳුනා ගැනීම සඳහා ඉඩම් ලේඛනයක් දිස්ත්‍රික් මට්ටමින් පිළියෙල කරමින් පවතී. ඒ අනුව සපයාගත් තොරතුරු මත පදනම්ව මෙම බිම් ප්‍රමාණය සංඛ්‍යාත්මකව හඳුනා ගන්න ලැබී ඇති අතර වර්තමානයේ ශේෂ්ත්‍ර පරීක්ෂණ කටයුතු මගින් භෞතිකව හඳුනා ගැනීම සිදු කර ඇත. දෙක, මහජනතාව වෙත බෙදා දී ඇති ඉඩම් ප්‍රමාණය එක් එක් ප්‍රාදේශීය ලේකම් කොට්ටාශය අනුව මොන්රාගල අක්කර 2694 රූට් 2 පර්චස් 20, බඩල් කුඹුර 1741 රූට් 2 පර්චස් 6.74, මැදගම 137 අක්කර රූට් 3 පර්චස් 28, බිබිල දීලනේ අක්කර රූට් 3 පර්චස් 26, වැල්ලවාය අක්කර 868 රූට් 2 පර්චස් 19, බුත්තල අක්කර 145 රූට් 3 පර්චස් 7, සියඹලාණ්ඩුව අක්කර 86 රූට් 2 පර්චස් 27, මඩුල්ල අක්කර 5 රූට් 2 පර්චස් 31, 3 පියවරගෙන ඇත. 4 වර්ෂ 2021 සිට ඔප්පු ලබා දීමේ ඇති ඔප්පු ලබා දී ඇති ඉඩම් අක්කර ප්‍රමාණය සහ ඔප්පු සංඛ්‍යාව මොන්රාගල අක්කර 25 රූට් 3, බඩල් කුමර අක්කර 44, මැදගම අක්කර 3, වැල්ලවාය අක්කර 7, බුත්තල රූට් 2. 5 ගැටලුවකින් තොරව ඔප්පු ලබා දිය හැකි ඉඩම් කොටස් සඳහා ඉදිරියේදී ඔප්පු ලබා දීමට කටයුතු කරමින් ඇත. ආයන්න වර්තමානයේ පදිංචි වී භුක්ති විඳින ලබන ඉඩම් කොටස් සඳහා ඔප්පු ලබා දීම අනුගමනය කරනු ලබන්නේ 20/21 ඇලීරක් 0.1 චක්‍රලේඛනයයි. එම චක්‍රලේඛනයේ විධිවිධාන වලට අනුව කටයුතු කිරීමේදී 2010/12/31 දිනට පෙර පදිංචිය හා භුක්තිය තහවුරු කිරීමට ලේඛන ඉදිරිපත් කිරීමට නොහැකි වීමෙන් ඔප්පු ලබා දීමට නොහැකිව ඇත. බඩල් කුමරු ප්‍රාදේශීය ලේකම් කොට්ටාසේ කන්දහේන වත්ත නැමැති ඉඩම් අදාළ නඩු අංකයේ CAW ඇලීරක් 399 ඇලීරක් 20/22 හා 20/22/10/31 දින ඇති අභියාචනාන්ති කියන නඩුවක් පවරා වාරණ නියෝගිය නිකුත් කර ඇත. ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිෂන් සභාව මගින් විකුණුම් කර ඔප්පුවක් ලබා දෙන බැවින් ඊට අදාළ තක්සේරු වටිනාකම පදිංචි හෝ භුක්ති විඳින්නන් පදිංචි කාල සීමාව පදනම් වූ ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිෂන් සභාවේ අනුමත චක්‍රලේඛන විධිදානය අනුව පර්චස් එකකට රුපියල් 100ක් 200ක් 500ක් 1000ක් 2000ක් ආදී වශයෙන් ගෙවිය යුතුය. එම වටිනාකම නොගෙවීම මත ඔප්පු ලබා දීමට නොහැකිව ඇත. අවිධිමත් ආකාරයට ඉඩම් කොටස් පුද්ගලයන් අතර මුදලට හුවමාරු වීම තුළද ඔප්පු ලබා දීමට නොහැකි වී ඇත.
ස්තුතියි ඇමතිතුමා. මගේ අතුරු ප්‍රශ්නය ජයභූමි ඒ වගේම රත්නභූමි සහ ස්වර්ණභූමි ආදි වශයෙන් රජයේ ඉඩම්වලට ඔප්පු විශාල ප්‍රමාණයක් මේ වරමට ලබා දීලා තියෙනවා. මේ ඉඩම් වලින් යම් කිසි කොටසක් බැහැර කරද්දී මේ වෙනකොට ඒ ඉඩම් බැහැර කරන්න පුළුවන්කම තියෙන්නේ පවුලේ සමීප ඥාතීන්ට පමණයි. ඉන් බාහිරවත් මේ වෙනකොට විශාල ප්‍රමාණයක් වෙනත් පාර්ශ්වයන්ට ඉඩම් හිමියන් විසින් බැහැර කරලා තියෙනවා. නමුත් එතනදී ඒ අයට ඔප්පුවක් ලබා ගන්න ප්‍රාදේශීය ලේකම්තුමාට කතා කරාම එතුමා කියන්නේ ප්‍රාදේශීය ලේකම්වරු කියන්නේ ඒ ඉඩම සම්පූර්ණයෙන්ම ප්‍රාදේශීය ලේකම්වරයාට බාර දෙන්න ඉන්පසුව ඒ බාහිර පාර්ශ්වයන්ට දෙන්න පුළුවන් කියලා. නමුත් මේක ඒ ඉඩම් හිමියා මේ වෙනකොටත් කොටසක පදිංචි වෙලා ඉන්නවා. ඒ නිසා ඔහු අකමැති මේ ඉඩම සම්පූර්ණයෙන්ම ප්‍රාදේශීය ලේකම්තුමාට බාර දෙන්න. නමුත් මේ ඉඩම් ලබාගත් බාහිර පුද්ගලයන් නිරන්තරයෙන්ම කතා කරනවා මේ සඳහා යම්කිසි බලපත්‍රයක් නැත්නම් ඒ ඔප්පුවක් ලබා දෙන්න කියලා. නමුත් අර තියෙන නීතිමය බාධාව නිසා ඒක කරන්න පුළුවන් කමක් නැහැ. මේ බාධාව ඉවත් කරන්න හැකියාවක් තියෙනවද එතුමා?
ගරු කථානායකතුමනි, අලුත් ඉඩම් බෙදා දීමේ ප්‍රතිපත්තියක් ජනාධිපතිතුමා විසින් කොමිටියක් මගින් සකස් කරමින් පවතිනවා. ඒක මම හිතනවා තව බොහොම කෙටි දිනයකින් ඒක කැබිනට්ට ඉදිරිපත් වෙයි. ඒ නිසා තමයි මේ ප්‍රමාදය සහ මම හිතනවා නිලධාරීන්ට ගැටලුවක් ඇත්තසම ඇති වෙලා තියෙනවා. මේක හරියට මොකද්ද තීරණේ, කොහොමද මේ ඉඩම් දෙනකොට මේ ප්‍රශ්නේ දැන් කොහොමද ඉස්සරහට විසඳන්නේ කියන එක. ඒ නිසා ඒ සම්බන්ධයේ ජනාධිපතිතුමා විසින් පත් කරපු කොමිටුවේ වාර්තාව අරගෙන තමයි ඒක අවසාන මේ තීන්දුව ගන්න වෙන්නේ. හැබැයි පුද්ගලිකව කතානායකතුමනි මේ සම්බන්ධයෙන් මැදිහත් වීමක් කරන්න නිලධාරීන්ට කතා කරලා අපි දැනට අඩු ගානේ බලපත්‍රයක් ලබා දෙන්නවත් ඒ කරන්න පුළුවන් කටයුතු පිළිබඳව මම සොයා බලන්නම් කියන එක මස්සද කියන්නේ.
ඒකට එමෙතුමා දැන් පවුලේ දරුවන්ටත් ඥාතීන්ටත් ඉඩම් බැහැර කරද්දී ඒ සියලු දෙනාගේම එකඟතාවය ගන්න කියලා කිව්වම සමහර සහෝදරයෝ මේ පවුල්වල එකඟතාවය දෙන්නේ නැහැ. එහෙම අවස්ථාවන් විශාල ප්‍රමාණයක් තියෙනවා කියලා ප්‍රාදේශීය ගන්තුමල්ලා දැනුම් දුන්නා. ඉතින් එතනදී ඒ විරුද්ධ වීමත් එක්ක ඒ බැහැර කරපු කොටස් වලට හිමිකම් ලබා දෙන්න පුළුවන් කමක් නැහැ ඒ දරුවන්ට. ඒකට මොකක් හරි විසඳුමක් තියෙනවද මෙතන?
ඒක පිළිබඳවත් ඒ සාකච්ඡාවේ අරගෙන තියෙන භාජන කරලා දැන්ට අපි කරන්නේ මෙවැනි ප්‍රශ්න ආපුවම කොමසාරිස් ජෙනරාල්තුමා සහ ඉඩම් ඔය ප්‍රශ්න විසඳන කොමිටුවක් තියෙනවා. ඒකට දාලා සමහරට ඒ පෞලේ කට්ටිය ගෙනල්ලා එහෙම විසඳපු අවස්ථා තියෙනවා. නමුත් මේකට ප්‍රතිපත්තියක් අවශ්‍යයි. කොහොමද මේ කටයුත්ත කරන්න කියන එක මම විශ්වාස කරනවා. ඒකත් අර කොමිටුව විසින් අපිට නිර්දේශයක් ලබා දෙයි කියලා අපි විශ්වාස කරනවා.
දෙවැනි මට පළවෙනි ප්‍රශ්නේ අජිත් මාන්න පෙරමැතිතුමාගේ ප්‍රශ්නේ
අනවගරු කතානායකතුමනි.
අනවගරු කතානායකතුමනි.
දෙවැනි ප්‍රශ්නේ ඉම්රාන් මහරුක් මැතිතුමාගේ ප්‍රශ්නේ.
ඉම්රාන් මහරුක් කතානායකතුමනි. ඉම්රාන් මහරුක් මැතිතුමාගේ ප්‍රශ්නේ අහනවා.
උත්තරේ සභාගත කරනවා කතානායකතුමනි.
27-2 යටතේ ප්‍රශ්නේ සජිත් ප්‍රේමදාස මැතිතුමා. මොකද මහින්දානන්ද අරුගමගේ මැතිතුමා.
අරු කතානායකතුමනි. අපේ පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරු 225ටම බලපාන ප්‍රශ්නයක් පිළිබඳව පොඩි වෙලාවක් දෙන්න ගරු කතානායකතුමනි. ඊයේ දිනේ අපේ ගරු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් ඉල්ලාස්සුණා. ඉල්ලාස් වෙලා එතුමා ප්‍රකාශයක් කරා එතුමාගේ ළමයි ඉස්කෝලේ යවන්න බෑ, එතුමාට පාරේ යන්න බෑ. ඒ නිසා කලකිරිලා එතුමා ඉල්ලාස් වෙනවයි කියලා කිව්වා. හැබැයි මෙතනින් අපි 224 දෙනාටම එහෙම ප්‍රශ්න නැහැ. අපි පාරේ යනවා, ගමන් කරනවා, අපිට එහෙම කිසිම ප්‍රශ්නයක් නැහැ. අද මාධ්‍ය ඔක්කොම එක හුවා දක්වලා තියෙනවා මන්ත්‍රීවරු සියලු දෙනාම හැල්ලු කරමින්. හැබැයි මේ මන්ත්‍රීවරයා ඉල්ලාස් වීමත් එක්ක පාර්ලිමේන්තුවට එන්නේ ඊළඟ ලයිස්ට්ුවේ ඉන්න එක්කෙනා දිත්තපුර වැසියෙක්. අද පත්තරේ තියෙනවා 190ක් කරන් තමයි ඉල්ලාස්ුනේ කියලා. ඒ නිසා මේක පාර්ලිමේන්තුව අපි ඔක්කොටම හොඳ නැහැ මේ ප්‍රකාශය. ඒ නිසා ගරු කතානායකතුමනි, මේ දිත්තපුර වැසියන්ට පාර්ලිමේන්තු මන්ත්‍රීව දුවරු දෙන්නත් ඔස්ට්‍රේලියාවේ පදිංචියට යන්නත් මේ මන්ත්‍රීවරු 225ම පාවා දීලා කරන කතාව ඉතාම වැරදි. ඒ නිසා මේක සියලු දෙනාටම අසාධාරණයක් කරන මේ පිළිබඳව ඔබතුමාගේ අවධානය යොමු කරන්න එක නිල් කරනවා.
27-2 යටතේ ප්‍රශ්නේ සජිත් ප්‍රේමදාස මැතිතුමා.
ගරු කතානායකතුමනි, මම ඔබතුමාගෙන් අවසරය ඉල්ලනවා මේ අවස්ථාවේ මගේ 27-2 ප්‍රශ්නෙට පෙර දරුවන්ට බලපාන කාරණාවක් මතක් කරන්න. ගරු කතානායකතුමනි, ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලය පාසල් සිසුන්ට ජනවාරි මාසයට නිකුත් කරපු වාර ප්‍රවේශ පත්‍ර හිටිහැටියේම අවලංගු කරලා සාමාන්‍ය අධිකාරීවරයා යවලා තිනවා දීපෝ කළමනාකරුවන්ට දරුවන්ට ලබා දුන්නු වාර ප්‍රවේශ පත්‍ර අහෝසි කරන්නයි කියලා. අත වශයෙන්ම ගමනාගමන මණ්ඩලයේ ජනවාරි 8 වෙනකොට අවුරුදු 66ක් සම්පූර්ණ වෙනවා. ඉන් මෙවන් අවස්ථාවකදී මේ වගේ දෙයක් කිරීම තුළින් රට පුරාම සිසු දූ දරුවන් දුෂ්කරතාවයට පත් වෙලා තිබෙනවා. දරුවන් බස්වලට නගිනකොට කියලා තියෙනවා මේ වාර ප්‍රවේශ පත්‍රය අවලංගු කරලා තියෙන දැන් සල්ලි ගන්න ඕනේ කියලා. අපි දන්නවා මේ ජනවාරි මාසේ නිවාඩු මාසයක් වුවත් මේ දූ දරුවන්ට උපකාරක පන්ති තියෙනවා. ඒ වගේම මේ අලුත් රෙගුලාසිය තුළින් සතියන්තයේ ඒ වාර ප්‍රවේශ පත්‍ර භාවිතයත් තහනම් කරලා තියෙනවා. ඒ වගේම අපි හැමෝම දන්නවා උසස් පෙළ විභාගයක් පැවැත්වෙනවා. ඒකට අදාළව අත්ත වශයෙන්ම දූ දරුවන්ට අවශ්‍යතාවයන් රැසක් තිබෙනවා. ඒ නිසා මම ඉල්ලීමක් කරන්න කැමති රජයෙන් කරුණා කරලා මේ අවලංගු කරපු පාසල් දූ දරුවන්ගේ වාර ප්‍රවේශ පත්‍ර නැවතත් වරක් වලංගු භාවයට පත් කරන්නයි කියලා මම බොහොම ගෞරවයෙන් ඉල්ලීමක් කරනවා. ගරු කතානායකතුමනි, රට දැවැන්ත ආර්ථික පරිහානියට ලක්කර පුද්ගලයන් ලෙස ගෝඨාභය රාජපක්ෂ, මහින්ද රාජපක්ෂ, බැසිල් රාජපක්ෂ, අජිත් නිවාඩ් කබ්‍රාල්, ආචාර්ය පී.බී. ජයසුන්දර, එස්.ආර්. ආටිගල, ආචාර්ය ඩබ්ලිව්.ඩී. ලක්ෂ්මන් සහ සමන්ත කුමාරසිංහ යන අය නම් කර මෙරට උත්තරීතර ශ්‍රේෂ්ඨාධිකරණය විසින් පැහැදිලි තීන්දුවක් 4-1 සහිතව ලබා දීලා මාස 2 ආසන්න වී තිබෙනවා. නමුත් ජනාධිපතිවරයා හෝ වත්මන් ආණ්ඩුව විසින් එම ආර්ථික ඝාතකයින්ට එරෙහිව පියවර ගැනීමට කටයුතු කරන බව නම් අධිකරණ ඇමතිතුමා පේන්නේ නැහැ. මම ඔබතුමාගේ මීට පෙර මේ ප්‍රශ්නේ ඇහුවා. අමනාප වෙන්නපා කිව්වට ඔබතුමා උත්තරේ දුන්නේ නැහැ. මම ප්‍රශ්නේ අහනකොට මගේ අතේ තිබ්බ ලිපි ගුණවත් අදටත් අතුරුදහන් කරන කතානායකතුමනි. කෙසේ වෙතත් මම ආපහු ආනා මේ ප්‍රශ්නේ. මොකද මේ ගහලා කපලා කොටලා ප්‍රහාර එල්ල කරලා අපේ අදිෂ්ඨානය කාටවත් නතර කරන්නට බෑ. අදත් අහනවා මේ ප්‍රශ්නේම. පසුගිය නොවැම්බර් 21 වෙනි දින මේ සම්බන්ධයෙන් මා ප්‍රශ්න කරන අවස්ථාවේදී ආණ්ඩු පාර්ශ්වයේ මන්ත්‍රීවරුන්ගේ දැඩි නොසන්සුන්තාවයක් පැවතුණා. ජනාධිපතිවරයාද ඉදිරිපත් කළ කිසිදු ප්‍රශ්නයක් සඳහා ඔහු නිශ්චිත පිළිතුරක් ලබා දීලා නැහැ. කෙසේ වුවත් මේ පිළිබඳව රජය කටයුතු කරනු ලබන්නේ කෙසේද යන්න පිළිබඳව තවමත් මේ රටේ ලක්ෂ 220ක් ජනතාවත් අපි සියලු දෙනත් බලාගෙන ඉන්නවා. මම අහන්න කැමතියි ගරු ඇමතිතුමාගෙන් මෙම ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව මගින් රටේ ආර්ථික බංකෘත්භාවයට වගකිව යුතු බවට පැහැදිලිව සඳහන් වන පුද්ගලින්ට එරෙහිව විශේෂ ජනාධිපති කොමිෂන් සභාවක් පත්කර එම පුද්ගලින්ට විරුද්ධව පරීක්ෂණ පවත්වා අවශ්‍ය නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට ජනාධිපතිවරයා ඇතුළු වත්මන් රජය අදහස් කරන්නේද? එසේ නොකරන්නේ නම් ඒ මන්ද? මෙම නඩු තීන්දුවේදී රට බංකොලොත් කිරීමට හේතු වූ තීන්දුව ගැනීම තුළින් එම ශ්‍රේෂ්ඨාධිකරණ නඩු තීන්දුවේ සඳහන් ඉහත කී පුද්ගලී මං ආපහු අන්ටිකෝන් නම් කියවනම් අමතක වෙනවා නම් ගෝඨාභය රාජපක්ෂ, මහින්ද රාජපක්ෂ, වැසිල් රාජපක්ෂ, අජිත් නිවාඩ් කබ්‍රාල්, ආචාර්ය පී.බී. ජයසුන්දර, එස්.ආර්. රාටිගල, ඩබ්ලිව්.ඩී. ලක්ෂ්මන්, සමන්ත කුමාරසිංහ. විශේෂයෙන්ම ශ්‍රේෂ්ඨාධිකරණ නඩු තීන්දුවේ සඳහන් ඉහත කී පුද්ගලයෙක් යම්කිසි පෞද්ගලික ප්‍රතිලාභ මේ රට බංකොලොත් කිරීම තුළින් ලබාගෙන ඇද්ද? නැතහොත් පෞද්ගලික ප්‍රතිලාභ ලබා ගැනීමේ අරමුණින් එම පුද්ගලින් රට බංකොලොත් භාවයට හේතු වූ එකී තීන්දුව ගෙන ඇද්ද යන්න විමර්ශනය සඳහා රජය විසින් මේ වන විට ගෙන ඇති පියවර කවරේ? එසේ පියවරගෙන නොමැතිනම් එසේ නොකිරීමට හේතු මොනවාද? දැන් ගරු අධිකරණ ඇමතිතුමා, ඔබතුමා ප්‍රකාශ කරලා තියෙනවා අපේ රට සතු රටට තිබිය යුතු මහා මුදල් සම්භාරයක්. මට මතක නැහැ ඔබතුමා හරියටම කියපු ගාන ඇමරිකානු ඩොලර් බිලියන 250ක් 56 සමා වෙන්න මට වැරදුනා. බිලියන 56ක් අපේ රටට අහිමි කරලා තිබෙනවා. දැන් ඇත්තටම ගරු ඇමතිතුමනි මේ වැට් එක වැඩි කරන්නේ ඒ දූෂණය තුලින් රටට අහිමිුණු රාජ්‍ය ආදායම මේ රටේ ලක්ෂ 220කගේ හිසමතින් කඩපිටින් ලබා ගන්නනේ. ඉතින් මම අහන්න කැමති ඇත්ත වශයෙන්ම මේ රට බංකොලොත් භාවයට පත් කරපු මම අර සඳහන් කරපු නම් ආපහු කියවන්න යන්නේ නැහැ, දෙපාරක්ම කිව්වා. ඒ අයට විරුද්ධව ගන්න පියවර කවරේද? විමර්ශනයක් ආරම්භ කළා තිබෙනවා. ඒ විමර්ශනේ විතරක් නෙමෙයි, ඇත්තම ශ්‍රේෂ්ඨාධිකරණයේ තීන්දුව ඉතින් අවසාන තීන්දුවනේ. ඒ පිළිබඳව මොකද්ද රජය ගන්න පියවර? එහෙනම් ඇත්ත වශයෙන්ම රට බංකොලොත් කරපු කණ්ඩායමක් හැටියට ශ්‍රේෂ්ඨාධිකරණයේ එහෙම තීන්දුව කරා නම් ඇත්ත වශයෙන්ම ඒ අයට ප්‍රජා අයිතියක් තිබිය යුතුද? ඒ අයට ප්‍රජා අයිතියක් තිබිය යුතුද? මම අහන්න කැමති ඒ ප්‍රශ්නේ. පියවර ගැන නොමැතිනම් එසේ නොකිරීමට හේතු කවරේද? ඒ වගේම මින් ඉදිරියට පාලකින් විසින් ගනු ලබන මෙවන් අදූරදර්ශී හා අත්නෝමතික ක්‍රියාමලයේ රටේ ආර්ථිකයට ඇතිවිය හැකි ආර්ථිකය විතරක් නෙවෙයි හැම ශ්‍රේෂ්ඨයකට ඒ හැකි හානි වැළැක්වීම සඳහා රජය විසින් මේ වන විට ගන්නා ලද පියවර කවරේද? ඒකත් සමගම ගරු අමාත්‍යතුමනි ඔබතුමාගේ අවසරය ඇතුව මම තව කරුණු දෙකක් මේ අවස්ථාවේ ගරු කථානායකතුමාගේ අවසරය ඇතුව මම ඉල්ලීමක් කරනවා. මේ අවස්ථාවේ ගරු අධිකරණ ඇමතිතුමනි ගොඩක් ඔබතුමාගේ අවධානය මේකට යොමු කරන්න. ඔබතුමා දන්නවා අපේ රටේ අර කාබනික පොහොර භාවිතය සඳහා නැනෝ නයිට්‍රජන් පොහොර ගෙන්නුවා. වෙළඳ පොලේ මිල ඇමරිකානු ඩොලර් පහයි සත විසි පහයි. හැබැයි ගරු ඇමතිතුමනි මුළුමනින්ම බෝතල් 306,456ක් 1,224ක් ගෙන්නලා තියෙනවා ඇමරිකානු ඩොලර් 12,745ට 206,232ක් බෝතල් ගෙන්නලා තියෙනවා ඇමරිකානු ඩොලර් 10ට. හැබැයි වෙළඳ පොලේ මිල ඩොලර් 5.525යි. එතකොට මේක තුලින් රජය රුපියල් මිලියන 711.8 ලක්ෂ 7118ක අමතර පිරිවැයක් දරලා තිබෙනවා. ඒ වගේම අත්දැකීම් රහිත සාර්ථක නොවු මෙම සමාගම ප්‍රසම්පාදනයේ පිරිනැමීම තුළින් ප්‍රසම්පාදන මාර්ගෝපදේශ සංග්‍රහය උල්ලංඝනය කරලා තිබෙනවා. ඒ වගේම සැපයුම් කරු වෙත අත්පිට මුදල් හැටියට මිලියන 711ක් ගෙවලා තියෙනවා. බරපතලම කාරණාව අමාත්‍යතුමනි, අමාත්‍ය මණ්ඩල අනුමැතිය ලැබීමටත් පෙර හෝ අනුමැතිය ලද දිනම පොහොර තොගය ගුවන්ගත කිරීම බොහොම අසාමාන්‍ය කාරණාවක්. ඒකත් සිද්ධ වෙලා තිබෙනවා. පොහොර තොග වරින් වර ගෙන්වීමට එකඟව තිබියදී මුළු තොග වටිනාකම සඳහා එක් නායවර ලිපියක් විවෘත කිරීම හේතුවෙන් රජයට රුපියල් 199,000 මිලියන 9.99ක අනාර්ථක පිරිවැයක් සිදු වෙලා තිබෙනවා. ඊළඟ කාරණාව, අවසාන කාරණාව, ගරු අධිකරණ ඇමතිතුමනි, අඩු මිලකට ගෑස් ලබා දීමට එකඟ වෙලා තිබුණා සියම් ගෑස් ට්‍රේඩින් ප්‍රයිවට් ලිමිටඩ් කියන ආයතනය. හැබැයි ඒ සමාගමේ ඉල්ලීමට ඉඩ නොදී ඒ කොන්දේසි යටතේම ඉහළ මිලකට වෙනත් සමාගමකට පමණක් අවස්ථාව ලබා දීලා තියෙනවා ගෑස් ගෙන්නන්න මේ බංකොලොත් රටේ. ඉහළ මිලකට ඕකියු ට්‍රේඩින් ලිමිටඩ් වෙතින් මිලදී ගැනීම හේතුවෙන් සම්පූර්ණ අලාභය ගරු කතානායකතුමනි මේ බංකොලොත් රටේ මේ කරපු දූෂිත ගනුදෙනුව මිලියන 1,138යි ලක්ෂ 11,388යි. ඇත්ත වශයෙන්ම ලිට්‍රෝ ගෑස් සමාගම වෙත ලබා දීමට එකඟ වූ ඇමරිකානු ඩොලර් මිලියන 120ක ප්‍රමාණය භාවිතා නොකිරීම හේතුවෙන් රට තුළ ගෑස් හිඟයකට වූ විකල්ප විසඳුමක් නොසලකා හැරලා තිබෙනවා. නිසි මුදල් ප්‍රවාහ ඇස්තමේන්දුවකින් හෝ අරමුදල් සම්පාදනය පිළිබඳ තහවුරකින් තොරව ගෑස් නැව් ඇනුම් කිරීම මත රුපියල් මේක අහගන්න ගරු කතානායකතුමා මිලියන 210ක් ලක්ෂ 2,104ක් නැව් පමා කුලි වශයෙන් ගෙවලා තියෙනවා. ඉතින් මම මේ කරුණු දෙකත් මම ඔබතුමාට ඉදිරිපත් කරේ මේ බංකොලොත් රටේ රට බංකොලොත් කරපු කණ්ඩායමත් ශ්‍රේෂ්ඨාධිකරණය නම් කරලා තිබෙනවා. බංකොලොත් රටේ බංකොලොත් භාවය තුළ ගෑස් වලිනුත් ගැහුවා. ඒ වගේම නැනෝ පොහොරත් වංචා සහගතව අපේ රටට ගෙන්වා අදටත් පාවිච්චි නොකරපු ඒවා තියෙනවා. ඒවට සල්ලිත් ගෙවලා ඉවරයි. ඉතින් මම මේ සියලු කරුණු ගත්තේ වෙන මොකකින්වත් නෙවෙයි ඊයේ දිනේ මේ සභාවේ සභාගත කරපු විගණන වාර්තාවලේ. ඉතින් මම අහන්න කැමති මේ මහා අපරාධයක් නෙමේ අපේ රටට වෙන්නේ. මෙච්චර මේ රටේ ගර්භණී මවුරුන් කුඩා දූ දරුවන් හාමතේ ඉන්න තරුණ තරුණියන්ගේ රැකියා හිමි වෙනවා. ගොවියා ධීවරයා කම්කරුවාගේ ජීවන උපාය නැති වෙලා ශුද්‍ර කුඩා හා මධ්‍ය පරිමාණයේ කර්මාන්ත කරුවන්ගේ ඒ කර්මාන්ත හිමි වෙලා ව්‍යවසායකත්වේ නැති වෙලා නාගරිකද ග්‍රාමීයද වතු ජනතාවද සියලු දෙනාම විපතටපත් වෙලා ඒ ඔක්කුමාසයා අධිකරණ ඇමතිතුමා අපේ රටට සල්ලි තියෙනවා අර කූති සටන්කාමීන් එක්ක සටන් කරන්න නාවුකායව. මොකද්ද මේ විහිළුව? මොකද්ද මේ ඛේදවාචකය? ජනාධිපතිවරයාට මේක තේරෙන්නේ නැද්ද? අගමැතිවරයා ප්‍රමුඛ ආණ්ඩුවට මං අහන්නේ හිතක් පපුවක් නැද්ද? හදගැස්මක් නැද්ද? සංවේදී භාවයක් නැද්ද? පපුවේ තෙතමනයක් නැද්ද? කරුණාකර ඔබතුමා උත්තර දෙන්න. ස්තුතියි. කතානායකතුමනි ස්තුති ගරු විපක්ෂ නායකතුමනි හදවතේ තෙතමනයක් තියෙන නිසා තමයි කඩාවැටිච්ච රට අපි බාරගත්තේ නැවත ගොඩ ගන්නම් කියලා ඒ කඩාවැටිච්ච වෙලාවේ ඒ කඩාවැටීම් සම්බන්ධව මගේ කිසි සම්බන්ධයක් වගකීමක් නැහැ ඒ නිසා කඩාවැටිච්ච රට ගොඩ ගන්න තමයි අපි මේ වගකීම බාර අරගෙන කටයුතු කරගෙන යන්නේ ගරු කතානායකතුමනි ගරු විපක්ෂ නායකතුමාගේ 27-2 පළවෙනි ප්‍රශ්න 3 එක ශ්‍රේෂ්ඨාධිකරණයේ නඩු තීන්දුව මූලික අයිතිවාසිකම් උල්ලංඝනය කිරීම සම්බන්ධව අතර එහි කවර වග උත්තරකරුවන් රටේ ආර්ථිකයේ බංකොලොත්භාවයට වගකීම දැරිය යුතු බවට තීරණය කොට ඇත. ඉන් ඔබට ගත යුතු ක්‍රියාමාර්ගයේ පිළිබඳව නියෝගයක් එහි සඳහන් නොමැත. නමුත් ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුවේ මෙසේ සඳහන් වෙනවා ගරු කතානායකතුමනි. These petitioners both in application SCFR 195/2022, SCFR 212/2022 have invoked the fundamental rights jurisdiction of this court in the interest of the public. We note that none of the petitioners are claiming any loss had impacted on the petitioners on an individual basis, but their assertion is as a result of the conduct of the respondent, the entire citizenry had to undergo hardship which could have been avoided. In the circumstances, we have the view that it would not be appropriate to order the respondents to pay compensation to the petitioners, and as such, we are not inclined to order compensation. We order, however, that each petitioner, both application, would be entitled to cost in the sum of rupees 150,000 each. Violation of a fundamental right is not tantamount to a conviction before a court of law. The Supreme Court has determined that the standard of proof in fundamental rights application is usually expressed as involving the preponderance of probability. The standard of proof for a conviction before a court of law is beyond reasonable doubt. The Supreme Court has also determined that award of compensation in a fundamental rights application amount to an acknowledgement of regret and a solitude for the hurt caused by the violation of a fundamental right and not as punishment for duty disregarded or authority abuse. They have quoted Saman versus Leela Dasa 1989, Sri Lanka Law Report, Volume 1, page 1. දෙවනි ප්‍රශ්නට උත්තරය ගරු කතානායකතුමනි ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවේ 148 වෙනි ව්‍යවස්ථාව අනුව මූල්‍ය බලය හිමිව ඇත්තේ පාර්ලිමේන්තුවටය. ඔවුන් යම්කිසි පෞද්ගලික ප්‍රතිලාභයක් ගෙන ඇත්නම් 2023 අංක 28 දරන දූෂණ විරෝධී පනත යටතේ පියවර ගැනීමට බලය ඇත. මේ වන විටත් ඒ සම්බන්ධව පැමිණිලි ඉදිරිපත් කර ඇති බව දැනගන්නට ලැබී ඇත. ගරු කතානායකතුමනි ශ්‍රේෂ්ඨාධිකරණය මේ නඩු තීන්දුව දෙන්න අවුරුදු 16කට කලින් තමයි මම ওই පැත්තට ඇවිල්ලා ඉල්ලීමක් කරේ පීබී ජයසුන්දරත් නිවන් කබ්‍රාල් ආර්ථික ඝාතකයෝ විදියට සලකලා ඒගොල්ලෝ ඉවත් කරන්න කියලා. ඒ ඉවත් නොකරීපේ ප්‍රතිඵලයේ තමයි අපි අද භුක්ති විඳින්නේ. මේ සඳහා පැහැදිලි නීති ප්‍රතිපාදන මෙවැනි දූෂණ සම්බන්ධව අපේ රටේ තිබුණේ නැහැ. ඒක නිසා තමයි අපි කඩිනම් කරලා දූෂණ විරෝධී පනත ඔබතුමාලටත් ස්තුතියි ඔබතුමාලා සහායක දුන්නා. දූෂණ විරෝධී පනතය පුළුල් අර්ථ නිරූපණය දීලා කොහොම මොනවද මේ දූෂණ ගණයට වැටෙන්නේ කියලා ඒ දූෂණ විරෝධී කොමිසමට අල්ලසෝ දූෂණ කොමිසම් සභාවට විශාල බලතල දැන් දීලා තියෙනවා. මේ ඕනෑම ක්‍රියාවක් සම්බන්ධව පැමිණිලි කරලා විභාගයක් කරලා රටට අලාභ කරපු ඕන කෙනෙකුට එරෙහිව නඩු පවරලා නීතිය ක්‍රියාත්මක කරන්න. තුන්වෙනි ප්‍රශ්නය අපි ගෙන ඇති පියවර කුමක්ද යන්න පිළිබඳව. උත්තරය ඔව්. එක අනාගතයේදී පාලකයන් අදුරදර්ශී හා අත්නෝමතික තීන්දුව තීරණ ගැනීම වැළැක්වීමට ජනාධිපතිවරයාගේ බලතල සීමා කරමින් විවස්ථාදායක සභාවක් පිහිටවල තියෙනවා. දෙක සියලු කොමිෂන් සභාවල ස්වාධීනතාවය ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථා මගින් තහවුරු කරලා තිබෙනවා. තුන ප්‍රසම්පාදන කොමිෂන් සභාවක් හා ජාතික විගණන කොමිෂන් සභාවක් පිහිටුවීමට 21 වෙනි සංශෝධනය මගින් ප්‍රතිපාදන සැලසුවා.
අතර 2023 අංක 28 දරන දූෂණ විරෝධී පනත මගින් දූෂණයට වැටබැඳීම සඳහා අවශ්‍ය ප්‍රතිපාදන සලසා තිබෙනවා. පහ නව පනතක් මගින් ශ්‍රී ලංකා මහ බැංකුව පූර්ණ වශයෙන් ස්වාධීන ආයතනයක් බවට පත්කොට තිබෙනවා. 6 පාර්ලිමේන්තුවේ අයවැය කාර්යාලයක් පිහිටුවීමට පියවරගෙන තිබෙනවා. 7 දූෂිත ක්‍රියාමාර්ග තුලින් ජනාධිපතිවරු සහ මහජන නියෝජිතයන් පත්කිරීම වැළැක්වීමට 2023 අංක 4 දරන මැතිවරණ වියදම් සීමා නියාමනය කිරීමේ පනත සම්මත කොට තිබෙනවා. 8 ජනාධිපතිගේ උවත් තීන්දුව තීරණ අභියෝගයට ලක් කිරීමට හැකිවන පරිදි ශ්‍රේෂ්ඨාධිකරණයට සහ අභියාචනාධිකරණයට බලය ලබා දීලා තිබෙනවා. ඒ අනුව මේ කොටසක් පමණයි. ඒ අනුව විශාල වැඩපිළිවෙලක් පෞගිය මාස 18 පුරාවට බෙරටේ වංචාව දූෂණය වළක්වා ගැනීම සඳහා අපි පියවර අරගෙන තිබෙනවා. ගරු විපක්ෂ නායකතුමා ආපු මේ කාබනික පොර පිළිබඳ ප්‍රශ්නෙත් නම් මට තොරතුරු ලබා ගන්න නැතු උත්තර දෙන්න ක්‍රමවේදයක් නැහැ. මට ඒ පිළිබඳ අවබෝධයක් නැහැ. අනිත් ප්‍රශ්නය මේ ගෑස් ගැන, ඒක ගැනත් මම පැහැදිලි උත්තරයක් අදාළ අමාත්‍යවරයතුමාගෙන් ලබාගෙන දෙන්නම්. මගේ මතකය අනුව මම දන්නවා මේ සියම් ගෑස් සමාගම අඩු තක්සේරුවක් අඩු වටිනාකමක් දීලා තියෙද්දි ඊට වැඩි මුදලකට මේ ටෙන්ඩරයක් බාරගන්න යනවා කියන කාරණය අපි දැනගෙන අපි මේ පිළිබඳව ගෙනල්ලා ප්‍රශ්න කරා කරු කතා නායකතුමනි. එතෙන්දී ප්‍රශ්නේ උනේ මේ පූර්ණ උත්තරයක් නෙමෙයි, මගේ මතකේ තියෙන කරුණක් විතරයි කියන්නේ. එතෙන්දී අපිට ලැබුණ තොරතුර තමයි මේ සියම් ගෑස් සමාගම අඩු මිලට ගෑස් සපයන්න ඉදිරිපත් වුණාට ඒ උදවිය මේක ප්‍රවාහනය කිරීම කරන්න බෑ කියලා තියෙනවා. ඒගොල්ලන්ට ප්‍රවාහනය කිරීම සඳහා නෞකා ඒ ටැංකර්ස් තිබිලා නැහැ. ඒ නිසා ඒගොල්ලෝ ඒ අඩු මිල නියම කරයි කියලා තිබුණේ ප්‍රවාහනයකින් තොරව. ඒක තමයි අපිට මේ වෙලාවේ දැනුම් දුන්න මේ පිළිතුර. ඉතින් ඒ පිළිබඳවත් පැහැදිලි උත්තරයක් අපි ලබා දෙන්න කටයුතු කරන්න ගරු විපක්ෂ නායකතුමාට.
මැතිතුමා ගන්න පොඩි 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 පැහැදිලි කිරීමක් ඔබතුමාට කරන්නට ඕන. ඔබතුමා හොඳින් දන්නවා පාස්කු ප්‍රහාරය පිළිබඳව මූලික අයිතිවාසිකම් පෙත්සමක් ඉදිරිපත් කිරීම හරහා මූලික අයිතිවාසිකම් උල්ලංඝනය කරයි කියලා හිටපු ජනාධිපතිවරයා ප්‍රමුඛ නිලධාරීන් කොට්ටාසයකට වන්දි ගෙවන්න සිද්ධ වුණා. මෙහිදී පෙත්සම් කරුවන් වුණු සමගි බුද්ධි මණ්ඩපයේ සාමාජිකයින් ඒ අයට වන්දි ඉල්ලීමක් ප්‍රමුඛතාවයක් හැටියට දැම්මේ නැහැ. ඒ අය ඇත්ත වශයෙන්ම ඉදිරිපත් වුණේ මේ රටේ අගතියට පත් වුණු මේ රටේ 120,000 වූ ජනතාවගෙන් වැඩිමහත් බහුතරයක්. එනිසා ඒ කාර්යයත් අපි ඉෂ්ට කරනවා. දැන් ඔබතුමා සඳහන් කරාට ඔය විවිධ නීතිමය කරුණු කාරණා පිළිබඳව විශේෂයෙන්ම ඒ ශ්‍රේෂ්ඨාධිකරණයේ නඩු තීන්දුවත් උපුටා ගනිමින් අපි ගරු කරනවා ඒ තීන්දුවට. එදෙනින් බැහැර කරලා නැහැ මේ රටේ 120,000 ජනතාවට මේ සිදුණු අගතිය තුළ ඒ අයට මේ නඩු තීන්දුව පදනම් කරගෙන වන්දි ලබා ගැනීමේ අවස්ථාවක් තිබෙනවා. ඉතින් ඒ වන්දි ලබා ගැනීමේ අවස්ථාව රටේ 120,000 ලබා දෙන්නටයි අපේ පෙත්සම් කරුවන් වන්දි ඉල්ලුවේ නැත්තේ. මොකද මේක වන්දි කේන්ද්‍ර කරගෙන ක්‍රියාත්මක වුණු දෙයක් නෙවෙයි, මේක ප්‍රතිපත්තිය කේන්ද්‍ර කරගෙන ක්‍රියාත්මක වුණු දෙයක්. හැබැයි මම ඔබතුමාට එකක් කියන්නට ඕන. දැන් ඔබතුමා කිව්වා රටේ වගකීම බාරගත්තයි කියලා මේ රට බේරගන්න. හැබැයි ඔබතුමන්ලට සිද්ධ වෙලා තිබෙනවා මේ රට බංකොලොත් කරපු වංචනිකින් කොට්ටාසයකගේ ඒ සමූහයේ කොටස්කරුවන් බවට ඉන්න. ඒක තමයි ඇත්ත කතාව. නිසා මම කියන්නේ මේ වර්තමාන ජනාධිපතිවරයා රට බංකොලොත් කරන්නට වග කියනවායි කියලා. මොකද එතුමා මේ හිටියේ විපක්ෂයේ. එතකොට ඒක අපි අවංකවම කියනවා. හැබැයි මම ඔබතුමාගෙන් දැන්වත් ඉල්ලීමක් කරනවා මේ පුද්ගලින් කොට්ටාසය පැහැදිලිවම නම් කරලා තිබෙනවා. ඒ පුද්ගලින් කොට්ටාසය අඩුම ගානේ ඔබතුමන්ලාගේ මේ සන්ධානෙන් හෝ රජෙන් මේ අයින් කරවන්න. ඒකට විරුද්ධව දෙන්න ප්‍රකාශයක්. ඇයි එහෙම කරන්නේ නැත්තේ? මුළු රටම දන්නවා, මුළු රටම බලාගෙන ඉන්නවා රජේ මොකද්ද කරන්නේ මේ රටේ හොරුවල්ලන්න. දැන් ඔබතුමා අර බිලියන 56ක් බොහොම උදාරයි ඔබතුමා ඒ කාරණාව කිව්ව එක ගැන. ඩොලර් බිලියන 56ක් හොරකම් කරලා පිටරට තැන්පත් කරලා තිබෙනවා කියන එක ඔබතුමාමයි කිව්වේ. එතකොට ඇයි අපි ස්ටෝලන් ඇසට්ස් රිකව කරන්නේ නැත්තේ? ඇයි අපි හොරාකාපු සම්පත් ටික රිකව කරන්නේ නැත්තේ? ඒක නොකර වැට් එක 10%ට වැඩි කරලා හොරකමේ දූෂණේ වන්දිය ගෙවීම රටේ ලක්ෂ 220ට ලබා දීලා තියෙනවා වැට් බද්දා කරා නෙමෙයි ඒකට අපි කියන්නේ දූෂණ බද්ද කියලා. ගෞරවයෙන් ඔබතුමාගේ අවධානය යොමු කරලා මේ කරුණ පිළිබඳව විසඳුමක් ලබා දෙන්නට මේ පාර්ලිමේන්තුවේ මම අසාධාරණ වෙන්නේ නැහැ. ඔබතුමා ඕනනම් මේක ගැන යම් වෙලාවක් අරගෙන ඉදිරියට හරි උත්තරයක් ලබා දෙන්න කිව්ව කාරණා පිළිබඳව.
ඔව් අමතුමා.
වන්දි ලබා ගැනීම සම්බන්ධව අපේ රටේ තිබෙන්නේ දීලික්ත නීතිය. එතකොට ලෝෆ් ටෝට්ස් ඕ ඩොලෝ ලෝෆ් ඩීලික්ස්. ඒක යටතේ වන්දි ලබා ගැනීම සඳහා අගතියටපත් වෙච්ච පාර්ශවයකට දිසාධිකරණේ සිවිල් නඩුවක් පවරලා තමයි වන්දි ලබා ගන්නට පුළුවන්කම තිබෙන්නේ. එතකොට මම ඔබතුමා කියපේ බිලියන 56ක කතාව පිටරට රඳවාගෙන තියෙන එක මම ඒක කිව්වේ නෑ, හොරකම් කරයි කියලා කියන්නේ නෑ. ලංකාවේ නිර්යාත කරාට පස්සේ ලංකාවට ලැබෙන්න ඕන ගේන්න ඕන ඒ උදවියගේ සල්ලි ඒක ආණ්ඩුවට ලැබෙන මුදලක් නෙවෙයි. නමුත් හැබැයි රටට එන්න ඕන සල්ලි විදේශ විනිමය ශ්‍රී ලංකාවට ගෙන ආ යුතු නීති අනුව. ඒ මුදල් නොගැනීම ලංකාවට නොගැනීම නිසා තමයි විශාල වශයෙන් මේ රටේ ආර්ථිකය කඩාවට එන්න මූලික වශයෙන් බලපෑවේ. ඒක ආරම්භ වුණේ 2006 මැයි මාසෙ ඉඳලා තමයි ඒක ආරම්භ වුණේ. විශේෂයෙන්ම ඔය කියපු හිටව මහ බැංකුවේ අධිපතිවරයා රාජකාරිය බාරගත්තට පස්සේ ඉඳලා තමයි ඒ ආකාරයට මහ බැංකුවේ ක්‍රියාකාරිකම් සිද්ධ වුණේ. අනිත් එක මේ රිකවරි ඔෆ් ඇසට්ස් කියන එක ඇත්තට මේකට අපිට නීතියක් තිබ්බේ නැහැනේ. ද රිකවරි ඔෆ් ඇසට්ස් එකට කවුරු හරි රජයට හානියක් කරලා රජයේ දේපල් වංචනික විදියට අරගෙන දේපල අරගෙන තියෙනවා නම් ඒක අපිට අය කරගන්නවත් ක්‍රමවේදයක් අපේ රටේ තිබුණේ නැහැ. ඒක නිසා තමයි දූෂණ විරෝධී පනතට අවශ්‍ය ප්‍රතිපාදන සියල්ල ඇතුළත් කරලා තියෙන්නේ. රජයේ නිලධාරියෙක් හෝ දේශපාලඥයෙක් වංචනික ලෙස යමක් කරලා ඒ කියන්නේ රජයට පාඩු කරලා අල්ලස් කොමිසමට බලේ තියෙන්නේ. ඒ පනත දූෂණය කියන ගණයටයි එක වැටෙන්නේ. ඒක අල්ලස නෙවෙයි, අල්ලස් ඒ දූෂණ කොමිෂන් සභාවට බලතල දෙකක් තියෙනවා. එකක් අල්ලස, අනිත් එක දූෂණය. එතකොට දූෂණය ගණයට අයත් වෙන ක්‍රියාවක් කරලා යම් මුදලක් තියෙනවා නම් දීපල අත්පත් කරගෙන තියෙනවා නම් අධිකරණයට බලය තියෙනවා. ඒක ඔප්පු කරපොම ඒව රාජසන්තක කරන්නේ. ඒ විතරක් නෙවෙයි ගරු කථානායකතුමනි, අපි මේ පනතට ඇතුල් කරලා තියෙනවා වෙනත් විදේශීය රටක ඒ මුදල් ආයෝජනය කරලා හෝ තැම්පත් කරලා හෝ ඒකෙන් දේපල මිලයට අරන් තියෙනවා නම් ඒ දේපල පවා නැවත ඒව මුදල් ගෙවන්නේ වටිනාකම ගෙවන්න ඒව ගෙන්න ගැනීම සඳහා බලතල මේ අල්ලස් දූෂණ පනත යටතේ අල්ලස් කොමිසමට දැන් තියෙනවා. ඒ සම්බන්ධව මම මෑතකදී UNODC United Nations Office of Drugs and Crimes ඒ ආයතනයේ තමයි ඒක සම්බන්ධව මූලික වශයෙන් කටයුතු කරන්නේ. ඒකේ ප්‍රධානිය ලංකාවට ආපු වෙලාවේ ඒ උදවියත් එක්ක මම සාකච්ඡා කරා. එහෙම දේපල තියෙනවයි කියලා, අපරාධවල කරලා ගෙනියපු දේපල තියෙනවයි කියලා අපි ඔප්පු කරොත්, ඒගොල්ලන්ට තොරතුරු දුන්නොත් ඒගොල්ලෝ එකඟතාවය පළ කරලා තියෙනවා අපිත් එක්ක MOU එකක් අත්සන් කරන්න. ඊට අමතරව ශ්‍රේෂ්ඨාධිකරණයේ ගරු විනිසුරුතුමාගේ සභාපතිත්වයෙන් මම කමිටුවක් පත් කරලා මේ වෙනකොට රිකවරි ඔෆ් ඇසට්ස් පනත ඒක වෙනමම ඕනෑම අපරාධයක් සම්බන්ධව දේශීය හෝ විදේශීය වශයෙන් රජයට හෝ ජනතාවට පාඩු කරලා යම් දේපලක් කවුරු හරි තියාගෙන ඉන්නව නම් ඒ දේපල අත්පත් කර ගැනීමේ ක්‍රමවේදයක් ඒ පනත යටතේ ගේන්න බලාපොරොත්තු වෙනවා. මම විශ්වාස කරනවා තමුන්නාන්සලා ඒකටත් අපිට සහයෝගය දෙයි කියලා.
කරේ මතුමා ඔතනින් ඕක අපි නතර කරමු. අනුර දිසානායක මැතිතුමා ප්‍රශ්නෙට එන්නේ. හිටිය පොඩි පැහැදිලි කිරීම විනාඩි කීයද?
ඔබතුමා කිව්වා වන්දි ලබා ගැනීම ලෝ ඔෆ් ටෝට්ස් යටතේ කෙරෙනවායි කියලා. හැබැයි ඔබතුමා මට පැහැදිලි කරන්න ශ්‍රේෂ්ඨාධිකරණයේ පැවරුණු මූලික අයිතිවාසිකම් එක්සම කරහා තමයි මෛත්‍රීපාල සිරිසේන හිටපු ජනාධිපතිතුමා ප්‍රමුඛ අර නිලධාරීන් කණ්ඩායමකට පාස්කු ප්‍රහාරයේ ඒ සිදුවුණු ක්‍රියාදාමය තුළ මූලික අයිතිවාසිකම් උල්ලංඝනයට වන්දි ගමන සිද්ධුනේ ශ්‍රේෂ්ඨාධිකරණය හරහා.
අනුකුමාරණයකතුමනි, ඒක තනිකර ශ්‍රේෂ්ඨාධිකරණ නිගමනයක්. හැබැයි අපිට පේනවා ඒකට පදනමක් ඇතුව තමයි ශ්‍රේෂ්ඨාධිකරණය කරලා තියෙන්නේ. පාංශිරිදා ඒ ප්‍රහාරය නිසා වින්දිතයන් කවුද කියලා, රටම වින්දිතය තමයි. නමුත් ඉමීඩියට් වික්ටිම්ස් කියන එක ඒකෙන් පීඩාවට පත් වුණ කණ්ඩායම හඳුනගෙන තියෙන්නේ. ඒක නිසා ඒ උදවියට ගෙවන්න ක්‍රමවේදිකුත් හදලා තියෙනවා. එතකොට අපිට කිව්වේ ක්‍රමවේදී හදන්න කියලා රෙපරේෂන් ඔෆිස් එකේ. මිලියන 300 ගානක් ගෙවන්න කිව්වා මිලියන 36ක් ගෙවලා තියෙනවා. ඒ මුදල් මේ වෙනකොට අපි ගෙවලක් තියෙනවා. නමුත් ඔය දෙවනි නඩුවේදී මේ කියන නඩුවේදී ගරු කතානායකතුමනි වික්ටිම්ස් කියන්නේ මුළු රටම ලක්ෂ 220ම. ඒතොර ලක්ෂ 220ටම වන්දි ගෙවීමේ ක්‍රමවේදයක් ප්‍රායෝගික නැති නිසා වෙන්න ඕන. ශ්‍රේෂ්ඨාධිකරණයේ ඒ කාරණයට ගියේ නැත්තේ ලෝ ඔෆ් ඩිලී කියලා මම කිය ගන්න මේ කටයුතු කරනව නෙමෙයි. ඒක බින්දිතේකට පුළුවන් ඒ වගේ නඩුවක් පවරලා දිසාධිකරණයේ නඩු තීන්දුවක් ගන්න. ඒ ඇරෙන්න පොදුවේ කරන්න පුළුවන් එකක් නෙවෙයි ඒක.
බොහොම ස්තුති. අනුරු කුමාර සනායක මහත්තයා.
ගරු කතානායකතුමනි බොහොම ස්තුති.
ඔව් ෆොන්සේකා මහත්තයා.
මේ සභාවේ ඉස්සෙල්ලා මට වුණා මන්ත්‍රීතුමා කෙනෙක් කතා කරනවා මන්ත්‍රීතුමේ චමින්ද විජේසිරි අස්වීමේ ලිපිය බාර දීම ගැන. අපි එතුමා එක්ක ළඟින් ඇසුරු කරනවා. මම හැමදාම එතුමාට ගරු කරා. එතුමාගේ සමහර ගතිගුණ වලට මෙතෙන්දි කියුණා මම දන්නවා මෙතුමා එක්ක අපි කතා කරමු කිව්වේ මේ වරප්‍රසාද කමිටුව ඉදිරියේ ඇති වුණ ප්‍රශ්නයක් මත එතුමාගේ කලකිරීමක් මත අස්වැල යනවා කියන එක තමයි කිව්වේ. නමුත් මේ සභාවේ කියුණා එතුමා මිලියන 900ක් ලැයිස්තුවේ ඊළඟට ඉන්න පුද්ගලයාගෙන් අරගෙන අස්වැනවා කියලා. මම මේ සභාවට කියන්න ඕනේ එතුමා කවදාවත් මුදල් වලට දේශපාලනය කරේ නැහැ. එතුමා V8 එකකින් දේශපාලනයට ඇවිල්ලා දැන් ඇල්ටෝ කාර් එකක යන මිනිහෙක්. නැතුව C90 එකෙන් දේශපාලනයට ඇවිල්ලා V8 ලා යන මිනිහෙක් නෙමෙයි. ඊට අමතරව ඒ ඉන්න පුද්ගලයා ගැනත් මෙතන කියවුණා දිත්තපුරවැසියෙක් කියලා. ඒකත් අමුලේ බොරුවක්. ඒ පුද්ගලයා දිත්තපුරවැසියෙක් නෙමෙයි. එයාට තියෙන්නේ PR එකක්. ඒ කියන්නේ ස්ථිර පදිංචියක් ඕස්ට්‍රේලියාවේ. එතුමා මෙහි පදිංචිකරුවෙක්. මෙහි පුරවැසියෙක්. එතකොට මේ වගේ මඩගැසීම් හරහා පක්ෂයටත් අපකීර්තියක් වෙන්න පුළුවන් නිසා තමයි මම චමින්දටත් ගෞරවයක් තියෙන පුද්ගලයෙක් හැටියට මේ ප්‍රකාශය කරන්නේ.
බොහොම ස්තුතියි අනුරු කුමාර සනායක මහත්තයා ප්‍රශ්නෙට යන්න. දැන් කාලය ඉක්මවල ගිහිල්ලා.
ගරු කතානායකතුමනි විශ්වවිද්‍යාල තුනක වෛද්‍ය පීඨ තුනක අධ්‍යයන කටයුතු සම්බන්ධ මතුවී ඇති ගැටලුකාරී තත්ත්වයේ පිළිබඳ මෙම සභාවේ අවධානය යොමු කරනු කැමැත්තෙමි. සබර්ගමු විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨයේ මොරටු විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨයේ සහ වයඹ විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨයේ අධ්‍යයනයේදී සිටින සිසුන් තමන් මුහුණ දෙමින් සිටින ගැටලුකාරී තත්ත්වයන් හේතුවෙන් බරපතල පීඩාවන්ට ලක් වී තිබෙනවා. ශ්‍රී ලංකා සබර්ගම විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨයේ 2019 වර්ෂයේදී ආරම්භ වන අතර 2017 2018 අධ්‍යයන වර්ෂයට අදාළව සිසුන් 70ක් එහි පළමුවන ශිෂ්‍ය කණ්ඩායම ලෙස බඳවාගනු ලැබුවා. මේ වන විට පීඨයේ තුල ශිෂ්‍ය කණ්ඩායම් 5කට අයත් සිසුන් 480ක් පමණ වෛද්‍ය අධ්‍යාපන ආධාරමින් සිටිනවා. එයින් ශිෂ්‍ය කණ්ඩායම් 4ක් සායනික පුහුණුව සඳහා රත්නපුර සික්ෂන් රෝවල භාවිතා කරනවා. එයින් පළමු ශිෂ්‍ය කණ්ඩායම් මේ වසර තුල සිය අවසන් වසර අධ්‍යයන කටයුතු අවසන් කිරීමට නියමිතව තිබෙනවා. ඒ ගැන ගරු කතානායකතුමනි ඔවුන් 5 වෙනි වසරට ඇවිල්ලා තියෙන සිසුන් කෙසේ වුවද ගත වූ වසර 4ක කාලය තුල නියමිත පරිදි පීඨ සංකීර්ණයක් නොතිබීම මානව සහ භෞතික සම්පත් හිගයත් හේතුවෙන් ගැටලු ගණනාවකට මුහුණ දීමට උණ්ඩ සිදු වුණා. ඒ කියන්නේ පාඨපාලාව ආරම්භ කරාට පීඨයකට අවශ්‍ය මූලික පහසුකම් තිබුණෙත් නැහැ. මෙම තත්ත්වයට විසඳුම් ලෙස නිසි ප්‍රමිතීන්ට අනුකූල නොවන විසඳුම් ලබා දී පාලනාධිකාරිය පළමු ශිෂ්‍ය කණ්ඩායමේ අවසන් වසර අධ්‍යාපන කටයුතු ආරම්භ කිරීමට උත්සාහ කළද ඒ ශ්‍රී ලංකාවේ වෛද්‍ය සභාවේ ප්‍රතිතන ඒකකෙමකින් ප්‍රතික්ෂේප කර තිබෙනවා. ඒ කියන්නේ ඔවුන්ට වෛද්‍ය උපාධියක් ලබා ගැනීමට තරම් සුදුසු මට්ටමක ආයතන නැහැ කියලා ප්‍රතික්ෂේප කරලා තිබෙනවා. ශිෂ්‍යයන් විසින් දැනටමත් කරන ලද ඉල්ලීම් හමුවේ මේ වන විට තවත් විසඳුම් ගණනාවක් යෝජනා වී ඇතත් පාලන අධිකාරිය පුද්ගලික වමනාවන් අනුව ඒවා තවදුරටත් ප්‍රමාද වන බවට සිසුන් චෝදනා කරනවා. එමෙන්ම එම විසඳුම් වෛද්‍ය අධ්‍යාපනය අවම ප්‍රමිතීන්ට අනුකූලද යන්න පිළිබඳව සිසුන්ට තවදුරටත් සැකයක් තිබෙන්නේ එමගින් ඔවුන්ගේ අධ්‍යාපනයේ ගුණාත්මක භාවය අභියෝගයට ලක් විය හැකි නිසායි. එන වෛද්‍ය පීඨයෙන් සමත් වුණාට උන්ට වෛද්‍යවරයෙක් හැටියට පිළිගැනීමක් ලැබෙයිද කියන ප්‍රශ්නේ මතුවලා තිබෙනවා. ඊට අමතරව සබරගමු වෛද්‍ය පීඨයේ ඉදිකිරීමේ පළමු අධ්‍යයනය යටතේ වූ සමාන්තර සායනික ගොඩනැගිල්ල වැඩ කටයුතු බොහෝ දුරට අවසන් නැතත් ශිෂ්‍යයන්ගේ ප්‍රයෝජන ගැනීම සඳහා මෙතෙක් වැඩ පිළිවෙත් සකස් කර නැහැ. මම දන්නවා මේ නැකතක් බලබල ඉන්නව මොන විකාරයක්ද මේ? අර අවසන් කළා තිනක ළමයිට බාර දෙන්න ඉපේ. අර නැකතක් බලන්නේ ජනාධිපතිතුමාගේ දින තියනවා කියලා බලනවා. එහෙම මේව පමා කරන්න එපා. හරි. නැකත ජනාධිපතිතුමාගේ දිනේ තමයි හොයව ඉන්නවා කියලා මට ආරංචි. හරි. එසේම අවසන් වසර අධ්‍යාපන හදාරන සිසුන් වෙනින් වූ මහාචාර්ය ඒකකයේද ඇතුළත් වන පීඨ සංකීර්ණ ඉදිකිරීමේ දෙවන අදියර ආරම්භ කිරීම සඳහා අවශ්‍ය සියලු මූලික කටයුතු සම්පූර්ණ කර තිබීදී එහි මුල්ගල් තැබීම තවදුරටත් ප්‍රමාද කරමින් පවතින බවට තියනවාද? තියනවනම් කමක් නැහැ. හැබැයි මේව කරන්න ඕන මිට කලින් කරන්න තිබුණේ ඒවා. හරි. සෞදි රජයේ නය යෝජනා ක්‍රමය යටතේ මෙහි ඉදිකිරීම ආරම්භ කිරීමට නියමිත තිබුණේ 2020 වසරේදී. 2023 අගෝස්තු මාස 24 වන දින පාර්ලිමේන්තු සංකීර්ණ ප්‍රතිසාකච්ඡාවකදී 2023 සැප්තැම්බර් මාසයේ අවසාන භාගය වන විටෙහි වැට ඇරඹීමට කටයුතු කරන බවට උසස් අධ්‍යාපන අමාත්‍යර පොරොන්දු බවද සබරගමු වෛද්‍ය සිසු පවසනවා. එසේම අවසන් වසර සිසුන් මේ වන විටත් අත්සන් කර ඇති අවබෝධතා ගිවිසුමද වෛද්‍ය අධ්‍යාපන ප්‍රමිතීන්ට ගැලපෙන නියමාකාර විසඳුමක් නොවන බව සිසු චෝදනා කර මොකද සෞඛ්‍ය අමාත්‍යංශත් එක්කත් අවබෝධතා ගිවිසුමක් අත්සන් කළා තිබුණා. නමුත් ඒකෙත් ගැටලුකාරී තත්ත්වයක් තිබෙනවා ඔබතුමා දන්නවා. මොකද ඒක එක විදිහට ක්‍රියාත්මක රෝහල පැත්තෙන් ඇති වෙලා තියෙන ගැටලු කීපයක් තිබෙනවා. මොරටු වෛද්‍ය පීඨය තුළ මේ වන විට ශිෂ්‍ය කණ්ඩායම් 3කට අයත් ශිෂ්‍යයින් 300ක් පමණ අධ්‍යාපනය ආධාරමින් සිටිනවා. නමුත් තවමත් මෙම වෛද්‍ය පීඨ සඳහා පීඨ සංකීර්ණයක් පවා ඉදිකර නැහැ. වෛද්‍ය පීඨ සඳහා අත්‍යවශ්‍ය වන පූර්ව සායනික ඒකකයේ සම සායනික ඒකකයේ සහ මහාචාර්ය ඒකකයේ කිසිවක් මොරටු වෛද්‍ය පීඨය වෙනුවෙන් මෙතෙක් ස්ථිරව ලබා දී නොමැති අතර දේශන සහ අනෙකුත් අධ්‍යයන කටයුතු තාවකාලික විවිධ ස්ථාන භාවිතා කිරීම නිසා සිසුන් දැඩි අපහසුතාවයට පත් වී සිටිනවා. එසේම සායනික පුහුණුව සඳහා සහභාගී වන සිසුන්ට නේවාසික ගාර පාසුකම් තාවකාලික පදනමින් හෝ මෙතෙක් ලබා දී නොමැති නිසා ඔවුන් විශාල පීඩාවකට පත් වී තිබෙනවා. ඒ මොරටු වෛද්‍ය පීඨයේ තත්ත්වය. මොරටු වෛද්‍ය පීඨයේ පළමු ශිෂ්‍ය කණ්ඩායම තවත් වසර එකහමාරකින් පමණ අවසන් වසර අධ්‍යයන කටයුතු ආරම්භ කිරීමට නියමිත තිබෙනවා. මේ වන විටත් මහාචාර්ය ඒකකයක් නිසි පරිදි ස්ථාපිත කිරීම සිදු නොකළොත් අද සබරගමු වෛද්‍ය පීඨ තුළ මතුවී ඇති තත්ත්වයටත් වඩා ගැටලුකාරී තත්ත්වයකට එම සිසුන්ටද මුහුණ දීමට සිදුවන්නේ බවට ඔවුන්ගේ බියක් තියෙනවා. මොකද මේක අපි දැක්කා රජරට විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨය ආරම්භ කිරීමේදීත් මේ ප්‍රශ්නේ මතු වුණා. ඒ නිසා කල්තිය මෙම පීඨවල ඒ අවශ්‍ය වෙන පූර්ව වැඩකටයුතු කළ යුතු තිබුණා කියලා අපි හිතනවා. වයඹ විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨයේ ශිෂ්‍ය කණ්ඩායම් 5කට අයත් සිසුන් 580ක් පමණ අධ්‍යාපනය හදාරන අතර ඔවුන් ප්‍රධාන වශයෙන් සායනික පුහුණුව සිදු කරන කුරුණෑගල සික්සන් රෝහල් භූමිය තුල වෛද්‍ය පීඨයට අයත් එකතු ස්ථිර දේශන ශාලාවක් හෝ මෙතෙක් ඉදිකර නැහැ රෝහල ඇතුලේ. වෛද්‍ය පීඨය හා සහ ඒට අනුබද්ධ ප්‍රධාන සික්සන රෝහල එකිනෙකට බොහෝ දුරකින් පිහිට ඇති තත්ත්වයේ සිසුන්ගේ දේශනා විභාග කටයුතු පීඩාවකින් තොරව පැවැත්වීමට පිළිබඳව වැඩි අවධානයක් යොමු කළ යුතු තිබෙනවා. මොකද වෛද්‍ය පීඨයේ තියෙන කුලියපිටියේ සායනික පුහුණුවට යන රෝහල තියෙන්නේ කුරුණෑගල. ඒක ටිකක් දුරයි. මේකෙන් ලොකු සංවාදයක් තිබුණා කුලියපිටියේ රෝහල ඒ සඳහා පහසුකම් හදනවද එහෙම නැත්නම් කුලිය කුරුණෑගල ගෙනියනද විවාදයක් තිබුණා. මොකද දේශපාලන බෙදීමකුත් තිබුණා. මම දන්නේ දේශපාලන බෙදීමක් ඇයි ශිෂ්‍යයන්ට සායනික පුහුණුව ලබා දෙන රෝහල මොකද්ද කියලා තීරණය කරන්නත් මම දන්නවා දේශපාලකින් අතර තරගයක් තිබුණා. කෙනෙක් කුරුණෑගලට ගෙනියන්න ට්‍රයි කරනවා, තව කෙනෙක් කුලිය අපිට ස්ථාපිත කරන්න ට්‍රයි කරනවා. ඒ මොන ප්‍රශ්නද මේවන්නේ? එමෙන්ම එමපීට ස්ථීර මහාචාර්ය ඒකකයක් මෙතෙක් නොමැති අතර දැනට ඇත්තේ පීඨයේ ඉගෙනුම ලබන ශිෂ්‍යයන් විසින් සිදු කළ ආධාර එකතු කිරීම මූලික කරගනිමින් ප්‍රතිසංස්කරණය කළ කුරුණෑගල සික්සන් රෝහලේ ගොඩනැගිලි සහ වාට්ටු තුර තාවකාලික ස්ථාපිත කළද මහාචාර්ය ඒකකය. මේ වන විටද ඇතැම් නඩත්තු කටයුතු ඔවුන්ට සිදු කිරීමට තිබීම කනගාටුදායක කරුණක්. පසු වසරවල ශිෂ්‍ය කණ්ඩායම් වැඩිවීමත් සමග එම තාවකාලික මහාචාර්ය ඒකකෙ මෙන්ම තාවකාලික දේශන ශාලාද ඉඩකඩ ප්‍රමාණවත් නැහැ. එසේම සායනික පුහුණු වලට නිරත සිසුන්ට ශික්ෂණ රෝහල් ආශ්‍රිත නේවාසික ගහර පහසුකම් ලබා දිය යුතුවත් එකදු ශිෂ්‍යයෙකුටත් මෙතෙක් එම පහසුකම් ලැබිලා නැහැ. සබරගමු මොරටුව සහ කුලියපිටියේ වෛද්‍ය පීඨ තුනේම සිසුන් පුහුණ පහ සිටින තවත් ප්‍රධාන පොදු ගැටලුවක් වන්නේ ආචාර්ය සහ මහාචාර්ය හිගේට මෙතෙක් ප්‍රමාණවත් විසඳුම් නොලැබීමයි. මොරටු වෛද්‍ය පීඨයේ දෙපාර්තමේන්තු ගණනාවක් සඳහා එකතු ආචාර්යවරයෙක් හෝ නොමැති බවටත් සබරගමු වෛද්‍ය පීඨයේ විශේෂයෙන් සායනික දෙපාර්තමේන්තුව සඳහා විශාල ආචාර්ය හිගයක් පවතින බවටත් සිසුන් චෝදනා කරනවා. මානව සම්පත හිගයකුත් මේ පීඨයන් තුළ පවතිනවා. මේ තත්ත්වය තුළ පහත ගැටලුවට දරු ඇමතුමා පිළිතුරු ලබා දෙනවා ඇත බලාපොරොත්තු වෙනවා. එක විශ්වවිද්‍යාල තුනටම අදාළ වෛද්‍ය පීඨ යටතල පාසුකම් ඉදිකිරීමට අදාළ කාල රාමුව මොකද්ද? කොහොමද මේක අපි අවශ්‍ය ප්‍රමිතීන් වල යුතුව දරුවන්ට පීඩාවකින් තොරව තමන්ගේ වෛද්‍ය උපාධිය හදාරලා වෛද්‍යවරයෙක් හැටියට පත්වීම සඳහා සකස් කරන වැඩපිළිවෙල මොකද්ද? ඒකේ කාල රාමුව. ප්‍රශ්නගත අවසන් වසර අධ්‍යයන කටයුතු වෛද්‍ය අධ්‍යාපන ප්‍රමිතීන්ට අනුකූල වන්නේද යන්න පිළිබඳව ශ්‍රී ලංකා වෛද්‍ය සභාවේ ප්‍රතිතන ඒකකයේ අනුමැතිය කඩිනම් ලබා ගැනීමට පියවර ගොන් ලබන්නේ විශේෂ සබරගමු විශ්වවිද්‍යාලයේ නේද? ඒ වෛද්‍ය ඒ උපාධිය ප්‍රමිතියකට ලක් වෙනවද කියලා වෛද්‍ය සභාවේ අනුමැතිය ලබා ගන්නේ කොහොමද කියන කරුණ. 3 ආචාර්යවරුන් හිගය. ඒක වෛද්‍ය පීඨ පමණක් නෙවෙයි අනිත් පීඨවලත් දැන් මේ ප්‍රශ්නට මුහුණ දීලා තියෙනවා. නමුත් විශේෂයෙන් මේ වෛද්‍ය පීඨ මේ ආචාර්ය හිගය පිළිබඳව ඔබතුමාගේ අවධානය යොමු කරනවා. බොහොම ස්තුතියි ගරු කතානායකතුමනි.
ඔව්. අධ්‍යාපන අමාත්‍යාංශය හා උසස් අධ්‍යාපන අමාත්‍යාංශය වෙනුවෙන් මේ ප්‍රශ්න වලට පිළිතුරු දෙන්න කැමැතියි. එතුමාගේ ප්‍රශ්න තුනට ඊයේ අපිට ලිඛිතව ලැබුණු ප්‍රශ්න වලට අමතරව තවත් ප්‍රශ්න කීපයක් අසා තිබෙනවා. නමුත් මම කාලය පිළිබඳව සැලකිලිමට අරගෙන ප්‍රශ්නයට කෙටි පිළිතුරු දෙන්න උත්සාහ ගන්නවා. පළමෙනි දේ සෛද්ධාන්තිකවම විශ්වවිද්‍යාල 17ක් තිබෙනවා ශ්‍රී ලංකාවේ රාජ්‍ය විශ්වවිද්‍යාල හැටියට. ඒවායින් 12ක වෛද්‍ය පීඨයන් තිබෙනවා. අද වන විට අලුතෙන් වෛද්‍ය පීඨයක් පටන් ගන්නට රුපියල් බිලියන 45ක් අවශ්‍යය. රුපියල් බිලියන 9කට තිබුණු මේ වියදම දෙපාර්තමේන්තු 13ක් අවශ්‍ය වෙනවා වෛද්‍ය පීඨයක් පටන් ගන්න. ෆ්‍රොම් ඇනටොමටිව් ඇනස්තීසියා. ඒ නිසා ඔබතුමා අහපු ප්‍රශ්නයට සබරගම විශ්වවිද්‍යාලය සම්බන්ධයෙන් එක දෙයක් මම ඔබතුමාත් එක්ක එකඟ වෙනවා. විශ්වවිද්‍යාලයේ පරිපාලනය, සිසුන් ප්‍රමාණය, කොයි විශ්වවිද්‍යාලයටද වෛද්‍ය පීඨයක් අවශ්‍ය වෙන්නේ කියන එක කාලාන්තරයක් තිස්සේ දේශපාලන ගත වුණු ප්‍රශ්නයකි. එය ව්‍යුහාත්මක අර්බුදයකට ගිහින් තිබෙන බව අපි දන්නවා. ඒ නිසා දේශපාලනයෙන් ඔබට ගිහින් අපේ උසස් අධ්‍යාපනය, මේ ජාතියේ උසස් අධ්‍යාපනය ගොඩනගන්නට ඔබතුමා ඇතුළු කණ්ඩායම දෙන සහයෝගයට මම ස්තුතිවන්ත වෙනවා. නමුත් මෙය අපි කණ්ණාඩි වලින් නොබලා යථාර්ථය දිහා බලන්න ඕනේ. මේ වනවිට අපේ 1500ක් සිසුන් බඳවා ගන්නවා උසස් පෙළින් අපේ වෛද්‍ය පීඨවලට. නමුත් ඒ ප්‍රමාණවත් මදි. ලෝක ඉල්ලුම සහ ජාතික ඉල්ලුම අතර මදි. අපි මේ පිළිබඳ ගත යුත්තේ මොකක්ද කියලා අපි තීරණය ගමු. මේ අවසාන වශයෙන් සබරගම විශ්වවිද්‍යාලයේ තිබෙන ගැටලුවට සෞදි ණය අරගෙන අපි බිලියන රුපියල් ඩොලර් මිලියන 50කින් ඒ ණය නැවතී තිබුණා. 2019න් පස්සේ ඒ ණය පිළිබඳව කිසිදු වාර්තාවක් අපිට සෞදි අරාබිය රජයෙන් ලබා දුන්නේ නැහැ. දැන් අමතුමා බාරගත්තට පස්සේ මම මේක බාරගත්තට පස්සේ අපි නැවත සාකච්ඡා කර අද වෙන විට සියලු ගොඩනැගිලි සැකසීම සියලු ගොඩනැගිලි අලුත් වැඩියා කිරීම කර තිබෙනවා. ඔබතුමා කිව්වා වගේම මෑතදී අපි ටෙන්ඩර් ඔබතුමාම දන්නවා දැන් ටිකට කලින් දූෂණ විරෝධය පිළිබඳව ගරු අධිකරණ ඇමතුමා පැහැදිලි කළා. ටෙන්ඩර් නෝටිස් එකක් දෙන්නට බෑ නීතියෙන් පිටතරව. කොච්චර හදිස්සි වුණත් කොච්චර උමනාවක් තිබුණත් ශිෂ්‍යව ඇවිල්ලා කොච්චර කිව්වත් අපි නීතිය පිළිපැදිය යුතුමය. ඒ නිසා අපි ඒ ආකාරයෙන් සියල්ලක්ම කරලා මේ වන විට සබරගම විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨයට අවශ්‍ය වන බිලියන 40ම අපි හරියාකාරයට වෙන් කර වැඩ පටන් කර තිබෙනවාය. ඒ පළවෙනි පිළිතුරය. දෙවෙනි පිළිතුර මම හිතන්නේ සෙසු තැන්වල තිබෙන අඩුපාඩුකම්. මොරටුව විශ්වවිද්‍යාලය පිළිබඳව ඔබතුමා අහපු ප්‍රශ්නය කතානායකතුමනි මට අවසර දෙන්න මම එකින් එකට පිළිතුරු දෙන්න යන්නේ නැහැ කාලය නිසා. පොදුවේ ඔබතුමා දන්නවා මේ ප්‍රශ්නය. ගිය සතියේ අපි රුපියල් බිලියනයක් වෙන් කර බාර දුන්නා අවශ්‍ය කරන ගොඩනැගිලි. මොකද මේ මොරටුව විශ්වවිද්‍යාලයටත් මොරටුව විශ්වවිද්‍යාලයේ තාක්ෂණ විශ්වවිද්‍යාලයක ඔබතුමා දන්නවා. ඔබතුමා කැලණි විශ්වවිද්‍යාලයේ හිටපු ශිෂ්‍යෙක්. ඔබතුමා දන්නවා මේක. නමුත් මොරටුව විශ්වවිද්‍යාලයට වෛද්‍ය පීඨයක් අවශ්‍ය වෙන්නේ ඇයි කියන ප්‍රශ්නය අහන්නේ නැතුව එක පටන් ගත්තා. දැන් ඒක ශිෂ්‍යන්ගේ වරදක් නෙමෙයි. ඒක දේශපාලනික ගුණාවක් වෙන්න පුළුවන්. නිලධාරීන්ට ගුණාවක් වෙන්න තිබුණා එම කරන්න. නමුත් දැන් පටන් ගත්ත නිසා ඒ ශිෂ්‍යයන්ගේ අයිතිය රැක ගන්නට අපි මුදල් වෙන් කරගත යුතුයි. ඔබතුමා දන්නවා මේ රටේ ආර්ථික අර්බුදය තමයි අපේ මර්මස්ථානේ වෙලා තියෙන්නේ. නමුත් ගිය සතියේදී අපි බිලියනයක් වෙන් කළා, අසං කළා, ටෙන්ඩර් බෝඩ් එකෙන් ගියා. දැන් ඒක පවතිනවා. වයඹ සහ අනිත් විශ්වවිද්‍යාල සම්බන්ධයෙන් ආචාර්ය මහාචාර්යවරුන්ගේ ප්‍රශ්නය. ආචාර්ය මහාචාර්යවරු තමයි විශේෂයෙන් වෛද්‍ය වෘත්තියේ ඉන්න අය තමයි රටේ අර්බුදය නොතකාම රට හැර ගිහින් තිබෙන්නේ. ඔබතුමා මේක දන්නවා හොඳටම. අපි ඒ අයගේ අයිතියට මුකුත් කියන්නේ නැහැ. රට හැර යෑම ඒ අයගේ අයිතිය. නමුත් මහාචාර්යවරයෙක් රට හැර ගියාම මන්ත්‍රීතුමා අපට බෑ පාරේ ඉන්න එක්කෙනෙක්ව ගෙනල්ලා හෙට මහාචාර්යවරයෙක් කරන්න. ඒ අවුරුදු 25ක විතර පුහුණුවක් ලැබිය යුතුයි. එහෙම කරන්නට බැරි රටක් නේ. ඒක නිසා ඉන්න මහාචාර්යවරුන්ගෙන් මේ කර්මනාකරණය කරමින් යනවා අපි. වෛද්‍ය සභාව සම්බන්ධයෙන් ගත් කල වෛද්‍ය සභාව දේශපාලනය කරනවාද නැද්ද කියන එක ඒ අය දන්නවා. මීට කලින් මේ රටේ අර්බුද මතුවෙච්ච මොහොතේදී පාදනීය වෛද්‍යවරයා නැගෙනහිර විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨයේ සභාපතිවරයා හැටියට වැඩ කළා කොළඹ ඉඳන්. එතකොට මම හිතන්නේ බුද්ධිමත් කණ්ඩායමක් හැටියට අර්බුදයකටදී අපි විසඳුමේ කොටසක් විය යුතුයි. දැන් වෛද්‍ය සභාව සමග අපි සාකච්ඡා කරනවා බරු සෞඛ්‍ය අමාත්‍යතුමාගේ නායකත්වය යටතේ වෛද්‍ය සභාවට අපි කියනවා මෙය අසාමාන්‍ය තත්ත්වයක්. රට හැර ගිය විද්වතුන්ගෙන් ප්‍රධාන කොටසක්ම වෛද්‍ය ක්ෂේත්‍රයට අයිති අය. ඒ නිසා රට ගැන සිතා කිසි විදිහකින් තත්ත්වය පහත් නොකර කළ හැක්කේ කුමක්දැයි අපි යෝජනා කර තිබෙන දේවල් වලට ඔවුන් සමග සාකච්ඡා කර මේ දරුවන්ටත් අනාගත සෞඛ්‍ය ක්ෂේත්‍රයටත් කිසිදු හානියක් නොවන ආකාරයෙන් උසස් අධ්‍යාපනය ප්‍රතිසක්කරණය කිරීමේ ක්‍රියාවලිය ගරු ඇමතුමාගේ නායකත්වයෙන් අපේ අමාත්‍යාංශය විසින් කරගෙන යනවා. ඔබතුමා ඔබතුමාගේ කණ්ඩායමත් අපට සහයෝගය දක්වයි කියලා මම බලාපොරොත්තු වෙනවා. ස්තුතියි.
අතුරුලිය රත්න ස්වාමීන් වහන්සේ. ඔව් සෞඛ්‍යමතු.
තරු කතානදී වෛද්‍ය සභාවේ අනුමැතිය ලැබෙන්නේ වසර අවසානයේදී. ඇක්‍රිඩිටේෂන් ප්‍රොසෙස් එක ඒකයි. ඒගොල්ලෝ වරින් වර අපිට විවිධ කටයුතු දන්වලවා. ඉතින් කටයුතු පිළිබඳව උපරිමයෙන් අපි මැදිහත් වෙන එක පළවෙනි කණ්ඩායම නිසා ගැටලු කිහිපයක් මතුවලා තිබුණා. දැන් අපි අර MOU එක සයින් කරලා පස්සේ ගොඩක් ගැටලු විසමින් තිබෙනවා. ඉතින් වසර දෙකක් වගේ කාලයකදී අපිට ගොඩනැගිලා හදාගන්න පුළුවන් මේ කටයුතු සම්පූර්ණයෙන් අවසන් වෙනවා. එතකන් අන්තර්කාලීන විද්‍යුත් විද්‍යාලය යටතේ අපි අගනීම් කටයුතු යථාවත් පවත්වාගෙන යන්නටත් ඒ පිළිබඳව අඛණ්ඩව දැනුවත් කරන SLMC එකත් අපිට අවශ්‍ය වෙලා තියෙන සිසුන්ව මෙතන තියාගෙන ඒ අධ්‍යාපනයත් යහපත් විදිහට ලබලා දීලා අවශ්‍ය අනුමැතිය ලබා ගන්න තමයි අපි උත්සාහ කරන්නේ.
ඔව් අනුරසනායක.
ඒක සාකච්ඡාවක් නෙවෙයි. දැන් වයඹ වෛද්‍ය පීඨය ගත්තොත් දුර්වලකම් අඩුපාඩුකම් දුෂ්කරතා මැද්දේ ඒක ඉදිරියට යමින් තියෙනවා. මොරටු වෛද්‍ය පීඨය ගත්තොත් අවුරුදු කහමාරකින් තමයි මහාචාර්ය ඒකකේ ප්‍රධාන ප්‍රශ්නේ මතුවෙන්නේ. අවුරුදු කහමාර. හැබැයි දැන් ශනිකව ගත්තොත් සබර්ගමු වෛද්‍ය පීඨයේ පස්වෙනි වසර දරුවන් ඇවිල්ලා තිබෙනවා. ඔවුන්ට ඒ අවශ්‍ය සායනික පුහුණු ලැබී යුතු තිබෙනවා. එනිසා ශනිකව මැදිහත් වෙලා මේ සබර්ගමු විශ්වවිද්යාලයේ රත්නපුර ලෝලත් සෞඛ්‍ය අමාත්‍යාංශයත් අධ්‍යාපන අමාත්‍යාංශ මම හිතන්නේ අවබෝධතා ගිවිසුමකට එළඹුණා කියලා මම දැක්ක වාර්තා වෙලා තිබුණා. එනිසා මෙතන ප්‍රශ්නෙට ශනික විසඳුමක් අවශ්‍ය. මොකද ඒ දරුවෝ දැන් පස්වෙනි වසරට ඇවිල්ලා තියෙන නිසා. වක්සගියෝ ඉන්නවා. සියලුම පූර්ණකාලීන අධ්‍යයන මණ්ඩ අපේ අධ්‍යයන බුද්ධිමතුන්ට ඔවුන්ගේ දීමනා 25%කින් වැඩි කර තිබෙනවා මේ මාසයේ සිට. ඒ මා හිතනවා අපි ලබා ගත්ත ජයග්‍රහණයක් කියලා.